සමන්ත චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් පේමතෝ ජායති සෝකෝ පේමතෝ ජායති භයං පේමතෝ විප්පමුත්තස් නත්ති සෝකෝ කුතෝ භයං ති සද්ධාවන්ත පින්නතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වය දරන්නේ කැලණිය පෙතියාගොඩ වැවැල්ල පාරේ අංක 339 එක නිවසේහි පදිංචි නන්දා පීරිස් මහත්මිය විසින් එතුමීගේ ස්වාමි පුරුෂයාණන් වන TM බර්ට් පීරිස් මහත්මා අභාවප්‍රාප්ත වෙලා වසර 5ක් ගත වීම නිමිති කොටගෙන එතුමන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් පවුලේ දූ දරුවන්ට ආශිර්වාද කිරීම දෙමව්පියන්ට සහ ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමත් තම දූදරුවන්ට ආශිර්වාද කිරීම දෙමව්පියන්ට සහ ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍ය අනුමෝදනා කිරීම මූලික අරමුණු හැටියට තබාගෙනයි අද ධර්මදේශනාවෙහි දායකත්වයේ දරන්නේ. අද ධර්මදේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ ධම්මපදයේ පියවග්ගයේහි සඳහන් වෙන ගාථා ධර්මයක්. පේමතෝ ජායති සෝකෝ පේමතෝ ජායති භයං පේමතෝ විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රේමය නිසා ඇලීම බැඳීම නිසා තමයි ශෝකය හටගන්නේ. පේමතෝ ජායති සෝකෝ යම් තැනක ප්‍රේමයක් තියනවාද එතන ශෝකය හටගන්නේ. පේමතෝ ජායති භයං ඒ ප්‍රේමය නිසාම භය තැති ගැනීම ඇති වෙනවා. ප්‍රේමතෝ විප්පමුත්තස්ස නත්ති සෝකෝ උතෝ භය. ප්‍රේමයෙන් විනිර්මුක්ත තැනැත්තාට ශෝකයක් බියක් ඇත්තේ නැහැ කියන බව තථාගතයන් වහන්සේ දේශනා කරා. දැන් මේ ගාථා ධර්මයේ මූලික කොටගෙන අපි අද ධර්ම දේශනාව තුළින් පින්නතුන්ට පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ මේ සමාජයේ සියලුම පුතඥන සත්වයින්ට විශේෂයෙන් වැදගත් වෙන කාරණයක් ඒ තමයි මේ ප්‍රේමය ආදරය සෙනෙහස කියලා හඳුන්වන්නේ කුමක්ද? ඒ නිසා දුක ශෝකය හටගන්නේ කොහොමද? ඒ වගේම මේ ප්‍රේමය ආදරය සෙනෙහස කොහොමද අපට යහපත් දිවි පැවැත්මක් සඳහා උපකාර වෙන්නේ? ඒ වගේම මේ ප්‍රේමය ආදරය අපට නිවන් මඟට සහාය වෙන්නේ කොහොමද කියන මේ කාරණා පැහැදිලි කරමින් ආදරය ප්‍රේමය නැමැති මේ පොදු මනෝභාවය පිළිබඳව තරමක් ධර්මානුකූල විවරණයක් කරන්නටයි අද ධර්මදේශනාව තුළින් අපි අදහස් කළේ. ආදරය ප්‍රේමය සෙනෙහස කිව්වහම කාටත් පොදු කාටත් අහලා පළපුරුදු කවුරුත් දන්න වචනයක්. නමුත් එක් එක්කෙනාට එක එක විදිහේ හැඟීම් ඒ පිළිබඳව ඇති වෙන්නට පුළුවන්. මොකද තම තමන් මේ වචනවලට දීලා තියෙන අර්ථකතන පොඩි පොඩි වෙනස්කම් තියෙන්නට පුළුවන්. එකම වචනේ වුණත් අපි එක් එක්කෙනා හඳුනාගෙන තියෙන්නේ තම තමන්ගේ දැනුම මත, ආකල්ප මත, රුචි අරුචිකම් මත, අදහස් සුදහස් මත, අත්දැකීම් මත, සාංශාරික ඇබ්බැහි මත, ඒ වගේම සමාජයෙන් තමන්ට පොළඹවලා තියෙන යම් යම් පෙළඹවීම් මත, ඒ වගේ කාරණා මත තමයි අපි හුඟක් වෙලාවට යම් යම් වචනවලට අර්ථ හඳුනාගන්නේ. එතකොට මේ ආදරය, සෙනෙහස, ප්‍රේමය කියන මේ වචන සමාජයේ බහුලව භාවිතා වෙන වචන, ඒ වගේම නිශ්චිත අර්ථයක් එකම අර්ථයක් හඳුනාගත නොහැකි තරම් බොහොම සංකීර්ණ භාවයට පත් වෙලා තියෙන එක් එක් පුද්ගලයා තම තමන්ට හැඟෙන විදිහට අර්ථකථනය කරගන්න පොදු වචන බවට පත් වෙලා තියෙනවා. එතකොට අද ධර්ම දේශනාව තුළින් අපි උත්සාහ කරන්නේ මේ හැම එකක් පිළිබඳවම කතා බහ කරන්නට නෙමෙයි, මේ ආදරය, සෙනෙහස, ප්‍රේමය කියන කාරණේ අපි ධර්මානුකූලව කොහොමද දැකිය යුත්තේ. ධර්මානුකූලව අපට මේ පිළිබඳව සිතා බලනකොට ඒ පිළිබඳව ඒ එක් එක්කෙනා කවර ආකාරයෙන් අර්ථකථනය කරගත්තා වුණත් ධර්මානුකූලව බැලුවොත් එහි තිබිය යුත්තේ අනිත් තැනැත්තා සතුටින් සුවෙන් පවත්වන්නට උනන්දු වෙන ගතිය. එතකොට අනිත් කෙනාව කායිකවත් මානසිකවත් සතුටින් තෘප්තිමත්ව ප්‍රියශීලීව පවත්වන්න, ජීවත් කරන්න උනන්දු වෙන ගතිය තමයි ආදරය, සෙනෙහස, ප්‍රේමය කියන මේ මනෝභාවය තුළ අන්තර්ගත විය යුත්තේ. එතකොට අපි සමාජය තුළ හුඟක් වෙලාවට දකිනවා ඒ ආදරය, සෙනෙහස, ප්‍රේමය බොහෝ වෙලාවට හැම කෙනෙක් විසින්ම අපේක්ෂා කරන ගතිය. නමුත් අනුන්ට ලබා දෙන්නට කොතෙක් දුරට උනන්දු වෙනවද කියන එක හුඟක් වෙලාවට සමාජයෙන් ඒ නිවැරදි අර්ථයෙන්ම සිද්ධ වෙනවද කියන එක විමසා බැලිය යුතු කාරණයක්. නමුත් හැම දෙනා විසින්ම ගිහි පැවිදි, ස්ත්‍රී පුරුෂ, බාල තරුණ, මහලු, මනුෂ්‍ය, සත්ව කියන භේදයකින් තොරව සියලු සත්වයන් තුළම පොදුවේ පවතින ගතියක් තමයි කායිකවත් මානසිකවත් සතුටින් සුවෙන් තෘප්තිමත්ව ජීවත් වෙන්නට කැමති බව. සුඛකාමානි භූතානි, සියලු සත්වයන්ම සැපයට කැමති. දුක්ඛ පටික්කුලානි, දුක ප්‍රතික්ෂේප කරන ගතියක් තමයි ප්‍රතජන සත්වයන්ගේ තියෙන්නේ. එතකොට ඒ සැප කැමති වෙනකොට හැම විටම සතුටින් සහ සැපෙන් ජීවත් වෙන්නට සත්වය උත්සාහවත් කරනවා. දැන් තිරිසන් සතෙක් ගත්තා වුණත් ඌත් කායිකවත් මානසිකවත් සතුටින් සහ සුවෙන් ජීවත් වෙන්නට පුළුවන් විදිහක් තමයි හොයන්නේ. එතකොට එහෙම හෙව්වට ඒ සතාට ඒ සඳහා සාර්ථක ක්‍රම හමු වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඒක බොහෝ විට හිතලා කල්පනා කරලා තීරණ ගන්නවට වඩා ඒ ලෝකයට අදාළ විදිහට කර්මානුරූපව අහඹ විදිහට සිදුවෙන දෙයක් හැටියටයි අපිට හඳුනා ගන්නට වෙන්නේ. මනුස්ස ලෝකය කියන්නේ ඊට වඩා හිතලා කල්පනා කරලා සැලසුම් සහගතව දේවල් කරන්නට තරම් සිහිබුද්ධියක් ඇති සත්ව කොට්ටාශයක්. ඒ නිසා තමයි මනුස්ස කියලා කියන්නේ මනසින් උසස්. ඒතර මනුස්සයා උපන් දවසේ පටන් මිය යන මොහොත දක්වාම මනුස්සයාටත් ප්‍රතඥ සත්වයේ හැටියට අන් අයගේ ආදරය, සෙනෙහස අපේක්ෂා කරනවා. එකමක් නිසාද තමන් සතුටින් සුවෙන් තෘප්තිමත්ව ජීවත් වෙන්නට. එතකොට ඒ ආදරය, සෙනෙහස එහෙම අන්ත් අයගෙන් අපේක්ෂා කළාට ඒක ඉබේ ලැබෙන්නේ නැහැ. ඒ සඳහා තමන්ටත් යම් කිසි කැපකිරීමක් කරන්නට සිද්ධ වෙනවා. ඒ තමයි අනිත් අය කෙරෙහිත් ආදරය, සෙනෙහස, ප්‍රේමය පතුරවන්නට සිද්ධ වෙනවා. එහෙම වුණොත් තමයි අනිත් අයගෙන් ආදරයක්, සෙනෙහසක් තමන්ට ලැබෙන්නේ. එතකොට මේ කාරණය අපි වටහා ගත්තහම ඔය අන්‍යෝන්‍ය වශයෙන් ඔවුනොවුන් කෙරෙහි උනන්දු වෙන ගතිය, ඔවුනොවුන් සතුටින් සුවෙන් පවත්වන්නට කැප වෙන ගතිය, අනේකා පිළිබඳව සැලකිලිමත් වෙන ගතිය ස්ත්‍රී පුරුෂ හැම දෙනා තුළම අනුක්‍රමයෙන් වර්ධනය වෙන්නට පටන් ගන්නවා. එතකොට කුඩා දරුවා හැම විටම මවගේ අවධානය දිනා ගන්නට උත්සාහ කරනවා. ඒ දරුවා කායිකවත් මානසිකවත් සතුටින් තෘප්තිමත් ජීවත් වෙනවා. නමුත් ඒ දරුවාට ටිකෙන් ටික ලොකු මහත් වෙනකොට දැනෙන්න ගන්නවා අම්මාගේ ආදරය, සෙනෙහස ලැබෙන්නේ කොයි විදිහටද, නොලැබෙන්නේ කොයි විදිහටද කියලා. එතකොට ඒ දරුවා ටිකෙන් ටික පුහුණු වෙනවා අම්මා කෙරෙහි බොහොම ලෙංගතු විදිහට පවතිමින් අම්මගේ සෙනෙහස ආදරය ලබන. මේ විදිහට අපි සමාජය තුළින් අනුක්‍රමයෙන් ඉගෙන ගන්නවා, පුහුණු වෙනවා. අපට සතුටින් සුවෙන් ජීවත් වෙන්නට ඕන නම් අපට අනිත් අයගේ ආදරය සෙනෙහස අවශ්‍ය නම් ඒක අපට බලහත්කාරයෙන් ගන්නට පුළුවන් කමක් නැහැ. අපෙනුත් ඒ අයට ආදරය සෙනෙහස ලැබිය යුතුයි. එහෙම ලැබෙනකොට තමයි ඒ අයගේ ආදරය සෙනෙහස අපට ලැබෙන්නේ කියලා. දැන් මේ මූලික වැටහීම මත ලෝකය තුළ මේ ආදරය සෙනෙහස ප්‍රේමය අනුක්‍රමයෙන් ව්‍යාප්ත වෙනවා. හැබැයි ව්‍යාප්ත වීමේදී ඒක ක්‍රම තුනකට ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. පළවෙනි ප්‍රාථමිකම අවස්ථාව තමයි මේ ආදරය, එහෙම නැත්නම් සෙනෙහස, එහෙම නැත්නම් ප්‍රේමය ඇති වෙන්නට පුළුවන් සරාගී බව මුල් කොටගෙන. එහෙම නැත්නම් තෘෂ්ණාව, ලෝභය මූලික කොටගෙන. ලෝභයයි කියලා කියන්නේ, තෘෂ්ණාවයි කියලා කියන්නේ ඉන්ද්‍රිය පිනවීමට ඇති කැමැත්ත සහ සම්පත් රාශි කරගන්නට ඇති කැමැත්ත. එතකොට තමන්ගේ ඉන්ද්‍රිය පිනවා ගන්නට ඕන වෙනකොට, තමන්ට සතුටින් සුවෙන් ජීවත් වෙන්නට ඕන වෙනකොට අනිත් අයගේ ආදරය සෙනෙහස තමන්ට ඒ සඳහා අවශ්‍යයි. අනිත් අය තමන් වෙනුවෙන් උනන්දු වීම තමන් අපේක්ෂා කරනවා. එතකොට තමන් කෙරෙහි අනිකා උනන්දු කරවා ගන්නට නම් තමන් අනිත් කෙනා පිළිබඳව උනන්දු වෙන්නට සිද්ධ වෙනවා. එතකොට ඒ තමන්ගේ අවශ්‍යතාවය, තමන්ගේ බලාපොරොත්තුව ඉටු කරගන්නට අනුන් පිළිබඳව උනන්දු වෙනවා, සැලකිලිමත් වෙනවා. එතකොට තමන්ගේ ඉන්ද්‍රිය පිනවා ගන්නට නම් අනිකා ඒ කෙරෙහි නතු කරගන්නට, අනිකා ඒ පිළිබඳව උනන්දු කරවන්නට නම් අනිත් කෙනාට ඒ තනත්තාගේ ඉන්ද්‍රිය පිනවා ගන්නට උපකාර කළ යුතු වෙනවා. එතකොට මෙතන අන්‍යෝන්‍ය ගනුදෙනුවක් හැටියට බොහෝ තැන්වල මේ ආදරය, සෙනෙහස, එහෙම නැත්නම් ප්‍රේමය ක්‍රියාත්මක වෙනවා. එතන තියෙන්නේ තෘෂ්ණා මූලික, එහෙම නැත්නම් සරාගී බවක් මුල් කොටගෙන එතන පවතින. ඒ தත්ත්වේ තවත් හුඟාක්ම පරිහානිදායක தත්ත්වයටපත් වුනහම ඒක කාමකත්වය කියන බොහොම ලඝු තැනකට සීමා වෙනවා. එතකොට එතන ආදරයක් සෙනෙහසක් හිටින්නේ නැහැ. උපායශීලීව, අවස්ථාවාදීව අනිකාගෙන් තමන්ගේ ඉන්ද්‍රිය පිනවීමට අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම පමණක් කියන තැනකට මේ தත්ත්වේ ලඝු වෙන්නට පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම දේශනා කරන්නේ මේ ප්‍රේමතෝ ජායති සෝකෝ, ප්‍රේමතෝ ජායති භයං කියලා. මෙන්න මේ අවස්ථාව පිළිබඳව අර රාගයෙන්, තෘෂ්ණාවෙන්, ඇලීමෙන්, බැඳීමෙන්, ඉන්ද්‍රිය පිනවීමේ කැමැත්තෙන්, තමන් සතුටින් සුවෙන් පවත්වා ගැනීමේ ඕනකම මත අනේකා පිළිබඳව ඇලීම් බැඳීම් ඇති කරගෙන එහෙම කටයුතු කරනකොට හැම විටම ඒ ඇලීම නිසා, බැඳීම නිසා, ඒ ප්‍රේමය නිසා, ඒ සෙනෙහස නිසා ශෝකය හට ගන්නවා. ඒ මොකද අපි අපේක්ෂා කරන විදිහට අනිත් කෙනා පවතින්නේ නැතිකොට, අපි අපේක්ෂා කරන විදිහට අනිත් කෙනාගෙන් ඒ අපි පිළිබඳව උනන්දු වීමක් ඇති නොවෙනකොට, අපි ගැන සැලකිලිමත් නොවෙනකොට හැම විටම ඒ ප්‍රේමය නිසා, ආදරය නිසා, සෙනෙහස නිසා ශෝකය හටගන්නවා. එතකොට එතනදී ගැටීම්, හැලහැප්පීම් මතුවෙනවා. ඒව නිසා තැති ගැනීම, භීතිය, ඒ භීතිය තැති ගැනීම ඇති වෙන්නේ තමන්ට යමක් අත්පත් කරගත්තාම, තමන් ඒ යම් කිසි කෙනෙක් එක්ක බැඳුනහම එතන ආදරයෙන්, සෙනෙහසින් බන්ධනයක් ඇති වෙනවා. නමුත් ඒ බැඳුණු දේ, තමන් අපේක්ෂා කරන දේ, තමන් කැමති වෙන දේ, තමන් කායිකව මානසිකව සතුටු කරන්න, සුවපත් කරන්නට උපකාර වෙන දේ තමන්ට අහිමි වේදෝ කියලා නිරන්තර තැතිගැන්මක්, බියක් ඇති වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ විදිහට ඒ ප්‍රේමය නිසා, ආදරය නිසා, සෙනෙහස නිසා සත්ත්වසන්තානෙහි ශෝකය හටගන්නවා. ඒ වගේම තමන්ට අත්පත් කරගත්තු දේ අහිමි වේය කියලා නිරන්තරයෙන් භීතිය තැතිගැන්ම ඇති වෙනවා. එතකොට මෙහෙම වෙන්නේ අර මූලික අවස්ථාව, ඒ කියන්නේ තෘෂ්ණාව මූලික කොටගෙන, රාගය මූලික කොටගෙන, ඇලීම බැඳීම මූලික කොටගෙන ඇතිවෙන ප්‍රේමය නිසා තමයි හැම විටම ශෝකය, දුක, සන්තාපය ඇති වෙන්නේ, බිය තැති ගැනීම ඇති වෙන්නේ. අපි සිහිපත් කළා මේ ධර්ම දේශනාවේදී අපි විශේෂයෙන් අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙන තවත් පැතිකඩක්. ඒ තමයි මේ ආදරය, සෙනෙහස, ප්‍රේමය අපට සාර්ථක ජීවිතයක් ගත කරන්න කොහොමද උදව් වෙන්නේ, ඒ වගේම අපට නිවන් දකින්නට කොහොමද උදව් වෙන්නේ කියන කාරණා දෙකත් අපි මෙහිදී අවධානය යොමු කරන බව මුලින්ම සිහිපත් කළා. ඒ නිසා තමයි අපි සඳහන් කළේ මේ ආදරය එහෙම නැත්නම් ප්‍රේමය සෙනෙහස එහි පියවර තුනක් අපට හඳුනා ගන්නට පුළුවන්. එහි පළමුවෙනි ප්‍රාථමිකම පියවර තමයි ඔය සඳහන් කළ තෘෂ්ණා මූලිකව එහෙම නැත්නම් ඇලීමෙන් බැඳීමෙන් සරාගීව ඇති වෙන ප්‍රේමය තමයි පොදුවේ පුතඥන සිත් සතන් තුල බහුලව හටගන්නේ. ඊළඟට දෙවැනි අවස්ථාව තමයි මෛත්‍රිය මූලික කොටගෙන ආදරය, ස්නේහය, ප්‍රේමය ඇති වෙන්නට පුළුවන්. ඒ තමයි දෙවැනි අවස්ථාව. තුන්වැනි අවස්ථාව තමයි ප්‍රඥාව මුල් කොටගෙන ආදරය, සෙනෙහස, ප්‍රේමය පවත්වාගෙන යන්නට පුළුවන්. එතකොට දෙවැනි අවස්ථාව කියලා කිව්වේ මිත්‍රශීලීත්වයේ පදනම් කරගෙන මෛත්‍රිය පාදක කොටගෙන ඇතිවෙන ප්‍රේමය. එය අපට සාර්ථක ජීවිතයක් ගත කරන්නට විශේෂයෙන් උපකාර වෙනවා. ඒ කොහොමද මෛත්‍රිය මුල් කොටගෙන ප්‍රේමය හටගන්නේ? පෙනතුනේ මා පමණක් නෙමෙයි අනිත් කෙනත් හොඳින් ඉන්නට ඕන. අනිත් කෙනත් සතුටින් සුවෙන් ඉන්නට ඕන. අනිත් කෙනත් කායික මානසිකව තෘප්තිමත් ජීවත් වෙන්නට ඕන කියන මේ මානුෂීය ආකල්ප වැඩෙන්න වැඩෙන්න අනිත් කෙනා සුවපත් කිරීමේ උනන්දුවක්, අනිත් කෙනා සතුටින් තැබීමේ උනන්දුවක් අපේ චිත්තසංතානයේ හටගන්නවා. එතකොට එතන මිත්‍රශීලී බවක්, මෛත්‍රියක් අවදි වෙනවා අනුක්‍රමයෙන් ඒ මනුෂ්‍ය ගුණයත් එක්කලා. නමුත් බොහෝ කොට සමාජයේහි පවතින්නේ අර මුලින් සඳහන් කරපු ආකාරයේ රාගය මුල් කොටගත්තු, තෘෂ්ණාව මුල් කොටගත්තු ප්‍රේමයක්, එහෙම නැත්නම් ආදරයක්, එබඳු ආදරයක්, එබඳු ප්‍රේමයක් හඳුනාගත්තු කෙනෙකුට මේ මෛත්‍රිය මූලික කොටගෙන ප්‍රේමය පවත්වන්නට පුළුවන් කියන කාරණය එතරම් පැහැදිලි නොවෙන්නට පුළුවන්, අත්දැකීමක් නැති වෙන්නට පුළුවන්. නමුත් අපි උත්සාහ කළොත් අපිට සමාජයේ යම් යම් සිදුවීම් පිළිබඳව, ඒ වගේම යම් යම් අත්දැකීම් පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරලා බැලුවොත් අපට හඳුනා ගන්නට පුළුවන් ඒ කාමකත්වයෙන් එහා ගිය, සරාගී භවෙන් එහා ගිය, තෘෂ්ණා මූලිකත්වයෙන් එහා ගිය යම්කිසි ස්නේහයකුත්, ආදරයකුත්, ප්‍රේමයකුත් අවශ්‍ය නම් පවත්වා ගන්නට පුළුවන්. දැන් අපි දන්නවා ප්‍රේමය කියලා ගත්තන් පස්සේ දාරක ප්‍රේමය, දරුවන් පිළිබඳව ඒ ප්‍රේමය පවතින්නට පුළුවන්. ඒ වගේම සහෝදර ප්‍රේමය, සහෝදර සහෝදරියන් අතර ප්‍රේමය පවතින්නට පුළුවන්. ඊළඟට මාතෘ පිතෘ ප්‍රේමය, මව්පියන් පිළිබඳව ඒ ප්‍රේමය, ආදරය, සෙනෙහස පවතින්නට පුළුවන්. ඔය විදිහට සමාජයේ විවිධ තරාතිරම් අතර මේ ආදරය, සෙනෙහස, ප්‍රේමය පවතින්නට පුළුවන්, පවත්වා ගන්නට පුළුවන්. හැබැයි ඒ අතරින් අර මුලින් කිව්ව රාගය සමග බැඳුණු ප්‍රේමය, ඒ වගේම තෘෂ්ණාව සමග බැඳුණු ප්‍රේමය, කාමකත්වය සමග බැඳුණු ප්‍රේමය, ඉන්ද්‍රිය පිනවීම සම්බන්ධව බැඳුණු ප්‍රේමය, ඊබඳු ප්‍රේමයක් යම් තැනක පවතිනවා නම් එතන යම් කිසි සරාගී බන්ධනයකට පෙළඹෙන්නට පුළුවන්. දැන් හුඟක් වෙලාවට අමුසැමියන් අතර ඊබඳු ප්‍රේමයකුත් පැවතිය යුතු වෙනවා. ඊළඟට දෙවනුවට සඳහන් කළ මෛත්‍රී පූර්වක ප්‍රේමයකුත් පැවතිය යුතු වෙනවා. තුන්වෙනුවට සඳහන් කළ ප්‍රඥා මූලික ප්‍රේමයකුත් පැවතිය යුතු වෙනවා. ඒ නිසා අඹුසැමියන් අතර පවතින ප්‍රේමය අතිශයින්ම සංකීර්ණයි. නමුත් මව්පියෝ සහ දරුවන් අතර පවතින ප්‍රේමය අර සරාගී බන්ධනයක් කෙරෙහි යොමු වෙනවට වඩා එතන කරුණා මෛත්‍රිය මූලික කරගත්තු, ප්‍රඥාව මුල් කොටගත්තු බැඳීමක්, සෙනෙහසක්, අන්‍යෝන්‍ය අපේක්ෂාවක්, බලාපොරොත්තුවක්, ස්නේහයක්, ප්‍රේමයක් එතන පවතින්නට පුළුවන්. හැබැයි ඒ මව්පියන් තුල දරුවන් කෙරෙහි පවතින ස්නේහය, ඒබඳු පිවිතුරු ස්නේහයක් වුණාට සමහර වෙලාවට ඇතැම් මව්පියන්ගේ මනසේ ඒ తත්වයේ අභිබවා ගිහිල්ලා සරාගී බවක් වර්ධනය වෙන්නට පුළුවන්. තෘෂ්ණා මූලික බවක් වර්ධනය වෙන්නට පුළුවන්. එහෙම වර්ධනය වෙනකොට තමයි අපිට පේන්නේ ඒ දරුවන් පිළිබඳව ප්‍රමාණ අතික්‍රාන්තව ඒ අයගේ ජීවිතවලට අම්මා තාත්තා මැදිහත් වෙන්නට පටන් ගන්නවා. දැන් හුඟක් වෙලාවට එකම දරුවෙක් ඉන්න පවුලක ඒ දරුවා පිළිබඳව අම්මා තුල, තාත්තා තුල තියෙන ආදරය, සෙනෙහස, අර කරුණා මෛත්‍රිය මූලික කරගත්තු ස්වභාවයෙන් ඔබට ගිහිල්ලා තමන්ගේ අනන්‍යතාවය තහවුරු කරගන්නට උත්සාහ කරන දැඩි බන්ධනයක් බවට පත් වෙනවා. එතකොට එහෙම වුණහම හුඟක් වෙලාවට අපි සමාජයේ දකිනවා ඒ දරුවා ආවාහ විවාහ වුණහම ඒ අයට වෙනම ජීවිතයක් පවත්වාගෙන යන්නට බැරි මට්ටමට අර මව්පියෝ ඒ පවුල් ජීවිතවලට පවා අනවශ්‍ය විදිහට ඇඟිලි ගහනවා. එතකොට නැන්දම්ම සහ ලේලිය අතර ලොකු ගැටුමක් නිර්මාණය වෙනවා. ඒ මොකද දැන් අම්මා හැම විටම දරුවා පිළිබඳව තමන්ගේ අයිතිවාසිකම මතු කරන්නට උත්සාහ කරනවා. එතකොට බිරිඳ තමන්ගේ අයිතිවාසිකම මතු කරන්න උත්සාහ කරනවා. දැන් එතකොට අර ආදරය සෙනෙහස කියන සෞම්‍ය මට්ටම අභිබවා ගිහිල්ලා එතන තමන්ගේ අයිතිය තහවුරු කරගන්නට හදන නීතිමය පදනමකට යන්නට උත්සාහ කරන තත්වයකට මනස රළු වෙනවා. කුමක් නිසාද? ඒ දැඩි බැඳීම ඉස්මතු වෙනවා. එතකොට ඒ මට්ටමට යනකොට අනිත් කෙනා කායිකවත් මානසිකවත් සුවෙන් පවත්නවා කියන தත්ත්වය අභිබවා ගිහිල්ලා අනිත් කෙනා සුවෙන් හිටියත් නැතත් සතුටින් හිටියත් නැතත් මට ඕන විදිහට දේවල් වෙන්නට ඕන කියන ආත්ම මූලික ආධිපත්‍යයක් පතුරවන්නට වෑයම් කරනවා. එතකොට අනිකා වෙහෙසට දුකට පීඩාවටපත් වෙනවා. පෙනුතුනි මේ සරාගී බව මුල් කොටගෙන තෘෂ්ණාව මුල් කොටගෙන යම් තැනක ආදරය සෙනෙහස ගොඩනැගුණහම අපි මුලින් සිහිපත් කළා එතන ඒ தත්ත්වය ගොඩනැගෙන්න ප්‍රධාන පදනමක් වෙනවා තමන් සතුටින් සුවෙන් ඉන්නට ඕන තමන්ගේ ඉන්ද්‍රයන් පිනවීමේ සුවය තමන් ලබන්නට ඕන ඒ වගේ ආකල්පයක් මූලික වෙච්ච ගමන්ම අනිත් කෙනා සතුටින් ඉන්නවද සුවෙන් ඉන්නවද කියන කාරණේ නෙමෙයි තමන්ට වැදගත් වෙන්නේ තමන්ගේ කාර්යය ඉටු කරගැනීමේ අවශ්‍යතාවය. එතකොට තනිකරම ආත්ම තෘෂ්ණාව මුල් කොටගත්තු ආත්මාර්ථකාමී ඇත්තටම ආත්මාර්ථකාමී කියන වචනේ තන්ට ගැලපෙන්නේ නැහැ. ආත්ම අර්ථකාමී කියලා කියන්නේ තමන්ගේ අර්ථය තමන්ගේ යහපත කැමති වෙනවා කියන එකයි. නමුත් වර්තමාන සමාජයේ භාවිතයත් එක්ක ආත්මාර්ථකාමී කියලා කියන්නේ අනුන් ගැන නොතක්කා, අනුන් ගැන නොසිතා, අනුන්ගේ සුවය පහසුව යහපත ගැන සැලකිලිමත් නොවි තමන්ගේ කාර්ය කරගන්නටම උනන්දු වෙන ගතිය. එතකොට අද සමාජයේ හුඟක් වෙලාවට අඹුසැමියන් අතර පමණක් නෙමෙයි අන් අය අතර උනත් පවතින ආදරය, සෙනෙහස, ප්‍රේමය කියන මේ කාරණා මේ මනෝභාවයන් අරගෙන බැලුවෙන් පස්සේ හුඟක් වෙලාවට මූලික වෙලා තියෙන්නේ ඔය ආත්ම තෘෂ්ණාව, ආත්ම මූලික ගතිය. මම සතුටින් මම සුවෙන් ඉන්නට ඕන, මම කායිකව සහ මානසිකව තෘප්තිමත් වෙන්නට ඕන. ඒ සඳහා අනේකා උපකරණයක් හැටියට පාවිච්චි කරන්න, අනේකා යොදා ගන්නට වෑයම් කරනවා. එතකොට ඒ උපකරණයක් හැටියට අජීවී වස්තුවක් හැටියට යොදා ගන්නට බැරි නිසා අනිත් කෙනා පොළඹවා ගන්නට විවිධ උපාය මාර්ග පාවිච්චි කරනවා. එතකොට එතන තියෙන්නේ සෙනෙහසක්වත් ආදරයක්වත් ප්‍රේමයක්වත් නෙමේ. එතන කාමකත්වය තුලින් තමන්ගේ ඉන්ද්‍රිය පිනවීමේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්නට අනේකා පාවිච්චි කරන ගතිය. එතකොට ඒ මට්ටමටපත් වුනහම තමයි ඒ තමන් අපේක්ෂා කරන දේ නොලැබෙනකොට වෛරය, කෝපය මතුවෙන්නේ. පලිගන්නට තීරණය කරන්න. එතකොට එහෙම හැබෑවට යම් ප්‍රමාණයක හෝ සෙනෙහසක් ආදරයක් තිබුණා නම් එහෙම පිළිගන්නට පුළුවන් කමක් නැහැ. දැන් ඔය අපිට ඕන තරම් ප්‍රවෘත්ති පත්‍රවල, රූපවාහිනීවල, රේඩියෝවල අහන්නට ලැබෙන්නේ මෙහෙම කලක් ආදරෙන් බැඳිලා හිටියා, ඊට පස්සේ මේ විදිහට විරසක වුණා, ඊට පස්සේ ගැටුණා, ඊට පස්සේ වෛර කරන්නට පටන් ගත්තා, ඊට පස්සේ පලි ගත්තා, ඊට පස්සේ ගඟට තල්ලු කළා, මරලා හැංගුවා, බෙල්ල කපලා වීසි කළා. මේ විදිහට නොයෙක් දේවල් අපට අහන්නට ලැබෙන්නේ අර ඒ වෙලාවට තමන්ගේ අවශ්‍යතාවය ඉටු කරගන්නට, තමන්ගේ ඉන්ද්‍රිය පිනවා ගැනීමට අනිත් තැනැත්තා හෝ තැනැත්තිය උපකරණයක් හැටියට පාවිච්චි කරන්නට පෙළඹෙනවා. ඒක ලෝකයා වරදවා ගන්නවා ආදරයක්, සෙනෙහසක් හැටියට. ඇත්තටම පින්තුනේ ධර්මානුකූලව බලනකොට ආදරයක්, සෙනෙහසක් තියනවා නම් හැම විටම අනිත් කෙනා සතුටින් සුවෙන් පැවැත්වීමේ උනන්දුවක් ඒ මනස තුළ ගොඩනැගෙන්නට ඕන. ඒතර ඒ බඳු මනෝභාවයක් පිරිසිදුව පැහැදිලිව තමන් තුළ නැතිනම් තමනුත් තේරුම් ගන්නට ඕන මගේ సంతානේ මේ මතුවලා තියෙන ආදරයක්වත් සෙනෙහසක්වත් ප්‍රේමයක්වත් නෙමෙයි, ඉන්ද්‍රිය පිනවීමේ කාමකත්වයක් පමණයි කියන්නේ. ඒ වගේම ඒකට නතු වෙන ස්ත්‍රිය හෝ පුරුෂයාත් හඳුනා ගන්නට ඕනේ මෙතන තියෙන්නේ ඇත්තටම ආදරයක්, සෙනෙහසක් නෙමෙයි, අනේකාගේ අවශ්‍යතාවය ඉටු කරගන්නට, අනේකාට ඉන්ද්‍රිය පිනවා ගන්නට තමන් උපකරණයක් හැටියට පරිහරණය කරන්නට පෙළඹීමක් පමණයි මෙතන තියෙන්නේ කියන කාරණේ මූලික වශයෙන් තේරුම් ගන්නට උත්සාහ කරන්න. නමුත් ගැටලුව තියෙන්නේ එතන දෙදෙනාම අන්ධ වුණු තැන, ප්‍රඥාවෙන් හීන වුණු තැන, සිහිබුද්ධිය මොට වුණු තැන ඕනෝන්ට හඳුනා ගන්නට බැහැ. තමන්ගේ මනසේ ඇතිවෙන්නේ ඇත්තටම ආදරය, සෙනෙහසද නැත්නම් කාමකත්වයේද? අනිත් කෙනා තමන්ව පාවිච්චි කරන්න උත්සාහ කරන්නේ ඇත්තටම ආදරය, සෙනෙහස නිසාද නැත්නම් අර කාමකත්වයෙන් තමන්ගේ ඉන්ද්‍රිය පිනවා ගැනීමට උපකරණයක් හැටියට තමන් පාවිච්චි කරන්නද උත්සාහ කරන්න කියලා මේව හුඟක් දෙනකොට පැහැදිලි කරගන්නට පහසු නැහැ. ඒව පැහැදිලි කරගන්නට පුළුවන් වෙනකොට සම්බන්ධතා බොහෝ දුරදිග ගිහිල්ලා වෙන් වෙන්නට බැරි මට්ටමක් ඇවිල්ලා සමාජ අපවාදයට ලක් වෙන තැනකට ඇවිල්ලා එතකොට බරපතල අර්බුදවලට නැඹුරු වෙනවා. ඊට පස්සේ ඒ තත්ත්වය දරා ගන්නට බැරි වෙනකොට තමනුත් සියදිවි විනාසා ගන්නා මට්ටමට ස්ත්‍රී පුරුෂයන් පෙළඹෙන්නේ ඒ ආදරයේ සෙනෙහසේ ප්‍රේමයේ නාමයෙන් තමන්ගේ තෘෂ්ණාව තමන්ගේ අවශ්‍යතාවය තමන්ගේ ඉන්ද්‍රිය පිනවීමේ කැමැත්ත අවස්ථාවෝචිතව මතු කරගෙන ඒ සඳහා ක්‍රියාත්මක වීමේ දෝෂය නිසා. ඉතින් ලෝකෙහි එන්න එන්නම මනුස්ස ධර්ම ගිලිහිලා ගිහිල්ලා මනුස්ස ධර්ම යටපත් වෙලා ගිහිල්ලා සත්ව ගති මතු වෙනකොට අර සත්තු සිව්පාව වගේ ඒ ඒ වෙලාවට තමන්ගේ කායික අවශ්‍යතාවය ඉටු කරගන්නට ක්‍රියාත්මක වෙනවා. එතනින් එහාට අනිත් කෙනා සතුටින් ඉන්නවද, අනිත් කෙනා සුවෙන් ඉන්නවද, අනිත් කෙනා කායිකව මානසිකව තෘප්තිමත්ව ජීවත් වෙනවද, එහෙම හොයන්නට බොහෝ සත්තුන්ට අවශ්‍යතාවයක් නැහැ. හැබැයි සමහර තිරිසන් සත්තු පවා ඉන්නෝ තමන්ගේ සහකරුවා හෝ සහකාරිය පිළිබඳව ඒ කායික අවශ්‍යතා ඉක්මවා ගිය උනන්දුවකින් අනිත් සත්වයා පිළිබඳව සොයන බලන විමසන ගති ඇතැම් තිරිසන් සතුන් තුළ පවා ප්‍රකට වෙනවා ඒ උදාර ගති ගුණ. ඉතින් මිනිසෙක් වෙනකොට ඒ මිනිස්ස පදනමක් තුළ සැබෑවට ආදරය සෙනෙහස මතු කර ගන්නවා නම් එතනදී අර ඉන්ද්‍රිය පිනවීමේ කාමක අවශ්‍යතාවය ඉටු කර ගැනීම සඳහා අනිත් කෙනා උපකරණයක් හැටියට උපායශීලීව පාවිච්චි කරන්නට නැඹුරු කර ගැනීමේ උපාය කෞශල්‍ය වෙනුවට සැබෑවට අනිත් කෙනත් කොහොමද සතුටින් සුවෙන් පවත්වන්නේ, ඒ සඳහා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා කරුණා මෛත්‍රියෙන් අවදි විය යුතුයි. එතකොට ඒ අවදිමත් බව යම් පුද්ගලයෙක් තුළ ඇති වෙනවා නම් අර සාමාන්‍ය ලෝකයා හඳුනා ගන්න ඉන්ද්‍රිය පිනවීම තුළ ඇති වුණු කාමකත්වය පදනම් කොටගත්තු ප්‍රේමය අභිබවා ගිය උත්තරීතර වූ මානසික වූ ප්‍රේමයක් එතන ගොඩනගා ගන්නට පුළුවන්. එතකොට ඒ කියන ප්‍රේමය අමුසැමියන් අතරත් ඇති වෙන්නට පුළුවන්. ඒ කියන ප්‍රේමය මව්පියෝ සහ දරුවන් අතර, ඒ වගේම සහෝදර සහෝදරියන් අතර, අසල්වැසියන් අතර, මිත්‍රයන් අතර, ඕනම කෙනෙක් අතර මේ කියන මෛත්‍රී පූර්වක ප්‍රේමය, ඒ කියන සෙනෙහස, ඒ කියන ආදරය පවත්වාගෙන යන්නට පුළුවන්. එය අනර්ථකාරී වෙන්නේ නැහැ. එතකොට අනර්ථකාරී වෙන්නේ අපිට නොදැනුවත්වම ඒ ආදරය පවත්වාගෙන යද්දී කාලයාගේ ඇවෑමෙන් තමන්ගේ සිත අර සරාගී බවට පරිවර්තනය වුණොත්, කාමකත්වයට පරිවර්තනය වුණොත් අන්න අර පවත්වාගෙන ගිය සෙනෙහස එතනින් එහාට වෙනත් මාවතකට යොමු වෙන්නට පුළුවන්. අපි හිතමු සමහර වෙලාවට මව්පියෝ සහ දරුවන් අතර පවතින සෙනෙහස වුණත් කාලයාගේ ඇවෑමෙන් ඇතැම් අවස්ථාවල මව සහ පියා පරිස්සම් වුණේ නැතිනම්, ඒ වගේම දරුවොත් ඒ ගැන පරිස්සම් වුණේ නැතිනම් මව සහ පුතණුවන් අතර අයථා සම්බන්ධතා ඇති වෙන තත්ත්වයට වර්ධනය වෙන්නට පුළුවන්. පියා සහ දියණිය අතර අයථා සම්බන්ධතා මතුවෙන මට්ටමට ඒක වර්ධනය වෙන්නට පුළුවන්. එහි සරාගී පැත්ත, තෘෂ්ණා මූලික පැත්ත, කාමුක පැත්ත වර්ධනය වුණොත්. ඉතින් ඒ නිසා ආදරය සෙනෙහස කියන එක හුඟක් දෙනා දකින්නට පුරුදු වෙලා තියෙන්නෙම මේ වචන ඇහෙනකොටම හුඟක් දෙනාගේ සිහියට නැගෙන්නේ අර තෘෂ්ණාව පදනම් කරගෙන, කාමකත්වය පදනම් කරගෙන ඇති වෙන මනෝභාවයන් පිළිබඳව. නමුත් ඊට එහා ගිය ඒ தත්වයෙන් ඔබ්බට ගිය උත්තරීතර தත්වයන් මේ වචන තුල, මේ මනෝභාවයන් තුල ගැබ්බෙලා තියෙනවා. ඒවා සමාජ විනාශය සඳහා නොවේ, සමාජයේ සුවදායක පැවැත්ම සඳහා විශේෂයෙන් ප්‍රයෝගී කර ගන්නට පුළුවන්. අපි මුලින් සිහිපත් කළා මිනිසයා කියලා කියන්නේ යමක් හිතන්න, මතන්න, කල්පනා කරන්න පුළුවන් සත්වේ. ඒ වගේම මිනිසයා කියලා කියන්නේ හුදකලාව ජීවත් වෙන්නට පුරුදු වෙච්ච කෙනෙක් නෙමෙයි, සාමූහිකව සමූහ වශයෙන් රංචු ගැහෙන මානසිකත්වයෙන් ජීවත් වෙන පිරිසක් තමයි මිනිසයෝ කියලා කියන්නේ. ඒ නිසා සමාජ විද්‍යාඥයින් හඳුනන්නේ ඒ විදිහේ සාමූහික මානසිකත්වයෙන් රංචු ගැසීමේ මානසිකත්වයෙන් යුක්ත සත්ව කොට්ටාසයක් හැටියට තමයි මිනිස් වර්ගයා හඳුන්වන්නේ. ඒ නිසා මිනිසෙයින්ට උපතේ පටන් මරණය දක්වාම හැම විටම අනිත් අයගේ ආදරය සෙනෙහස තමන් වෙත අවශ්‍යයි. කුඩා බිරිඳා මව් කුසින් බිහි වුණු තැන ඉඳලම ඒ දරුවට මව්පියන්ගේ සෙනෙහස අනිත් අයගේ සෙනෙහස අවශ්‍යයි. ඊළඟට ළමා වියේදී පාසල් යන අවධියේදී ඒ දරුවට අනිත් අයගේ ආදරය සෙනෙහස අවශ්‍යයි. ඊළඟට තරුණ වයසටපත් වෙනකොට ඒ අයට අන් අයගේ ආදරය සෙනෙහස අවශ්‍යයි. විවාහය සඳහා පෙළඹෙන්නේ අන් අයගේ ආදරය සෙනෙහස අවශ්‍ය නිසා. වැඩිවියට එනකොට ආදරය සෙනෙහස අවශ්‍යයි. නැවත වයස්ගත වෙනකොට ආපහු අනිත් අයගේ ආදරය සෙනෙහස අවශ්‍යයි. එතකොට ආදරය සෙනෙහස අවශ්‍ය නැති කාල සීමාවක් ජීවිතයක කොතනකවත් අපිට හඳුනා ගන්නට පුළුවන් කමක් නැහැ. ඒ හැම තරාතිරමකම ඒ ජීවිතයක ආදරය සෙනෙහස ප්‍රේමය අවශ්‍යයි. නමුත් ගැටලුව තියෙන්නේ ඒ ආදරය සෙනෙහස අර උත්තරීතර මට්ටමින්ද සමාජයෙන් ලැබෙන්නේ. එහෙම නැතිනම් ඒ ආදරය සෙනෙහස සමාජයෙන් ලැබෙන්නේ වෙනත් අයථාකාරයකින්ද කියන කාරණේ මත තමයි ඒ ජීවිතයට යහපතක් වෙනවද අයහපතක් වෙනවද කියලා තීරණය වෙන්නේ. එතකොට බුද්ධිමත් ජනතාව ඒ වගේම මනුස්ස ධර්ම අවදි කරගත්තු අය මේ යථාර්ථය තේරුම් අරගෙන ජීවිතයක හැම අවස්ථාවකම ආදරය සෙනෙහස අවශ්‍යයි. ඒ නිසා අනිත් අය සතුටින් සුවෙන් පවත්වන්නට නම් ඒ අයට ආදරයෙන් සෙනෙහසින් ප්‍රේමයෙන් ක්‍රියා කිරීම අවශ්‍යයි කියන බව තේරුම් අරගෙන අනිත් අය කෙරෙහි ආදරයෙන් සෙනෙහසින් ක්‍රියා කරන්න උත්සාහ කරනවා. දරුවා පිළිබඳව, ඒ වගේම සහෝදරයා පිළිබඳව, බිරිඳ හෝ සැමියා පිළිබඳව, අම්මා තාත්තා පිළිබඳව, ඒ වගේම වැඩිහිටියා පිළිබඳව, වෘද්ධයා පිළිබඳව හැම විටම සෙනෙහසින් කටයුතු කරන්නට පුළුවන්. මේ කියන මෛත්‍රී පූර්වක චින්තනය අවදි කරගන්නට පුළුවන්. එතකොට මෛත්‍රී පූර්වක චින්තනය අවදි කරගත්තහම ඇයිද අනිත් අයට ආදරය සෙනෙහස දැක්විය යුත්තේ? තමනුත් ජීවිතේ හැම විටම අන් අයගේ ආදරය සෙනෙහස අපේක්ෂා කරන, අනුන්ටත් ඒක අවශ්‍යයි. දරුවාට බිරිඳාට අවශ්‍ය ආදරය සෙනෙහස ලැබුණ නැත්නම් ඒ දරුවාගේ පෞරුෂය හරියට වර්ධනය වෙන්නේ නැහැ. ඌන පෞරුෂයක් හැටියට තමයි වැඩෙන්නේ. ඒ නිසා තමයි පුංචි කාලේ දරුවන්ට අම්මා තාත්තගේ සෙනෙහස ආදරයෙන් ලැබුණාම ඒ දරුවෝ රළු වෙන්නේ, සමාජයෙන් පළිගන්නට පෙළඹෙන්නේ. එතකොට ඒ තමන්ගේ ඌනතාවය පූර්ණේ කරගන්න වෙනත් වෙනත් පැතිවලට නැඹුරු වෙන්නට උත්සාහ කරන්නේ. තරුණ වයසේදී තරුණයෙකුට තරුණියකට අවශ්‍ය ආදරයේ සෙනෙහස නිසි විදිහට ලැබුණේ නැතිනම් ඒ දරුවාගේ මුළු ජීවිත කාලෙම විකෘති වෙන්නට පුළුවන්. ඒ දරුවා සමාජයට වෛර කරන කෙනෙක් බවට පත් වෙන්නට පුළුවන්. සමාජයෙන් පළිගන්න කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. බොහෝ තරුණ ජීවිත අයාලේ යන මට්ටමට පත් වෙනවා ඒ වයසට අවශ්‍ය ආදරය සෙනෙහස නොලැබෙනකොට. නමුත් ගැටලුව තියෙන්නේ බොහෝ දෙනා ඒ ආදරය සෙනෙහස සමාජයෙන් අපේක්ෂා කරනකොට ඔවුන්ට කරුණා මෛත්‍රියෙන් යුක්ත වූ ආදරයක්වත් ප්‍රඥාවෙන් යුක්ත වූ ආදරයක්වත් නෙමේ සමාජයෙන් ලැබෙන්නේ. කාමකත්වයෙන් යුක්ත, සරාගී බවෙන් යුක්ත, ඉන්ද්‍රිය පිනවීමේ ලෝලත්වයෙන් යුක්ත බොහෝ දෙනාගේ සෙනෙහස තමයි, ආදරය තමයි ඔවුන් වෙත නැඹුරු වෙන්නේ. ඇත්තටම එය ආදරයක් සෙනෙහසක් නොවේ. අවස්ථාවෝචිතව අර මොලොක් සිත, එහෙම නැත්නම් අනිත් අයගෙන් ආදරය සෙනෙහස අපේක්ෂා කරන ජීවිත බිලිගන්නට සැරසෙන තත්වයක් තමයි එතකොට සමාජය තුළ උද්ගත වෙන්නේ. ඉතින් මේ தත්ත්වය නුවණින් තේරුම් අරගෙන යහපත් සමාජයක් නිර්මාණය කරන්නට නම් සමාජයේ හැම කෙනෙකුටම ආදරය සෙනෙහස අවශ්‍යයි. එය කාමකත්වය ඉක්මවා ගිය, ඉන්ද්‍රිය පිනවීම ඉක්මවා ගිය, තමන්ගේ අවශ්‍යතා ඉටු කරගැනීමේ පටු මානසිකත්වෙන් ඔබට ගිය මානුෂීය හැඟීමෙන් යුක්ත වූ, මෙත්සිතින් අවදි වුණු ආදරයක් සෙනෙහසක් ප්‍රේමයක් බවට පත් කරගන්නට පුළුවන් නම් මව්පියෝ සහ දරුවන් අතරත්, සහෝදර සහෝදරියන් අතරත්, අඹුසැමියන් අතර වුණත් ඒ ප්‍රේමය, ඒ ආදරය බොහොම ශක්තිමත් ස්ථාවර බැඳීමක් හැටියට පවත්වා ගන්නට පුළුවන්. එබඳු ප්‍රේමයක් තුළ ශෝකය, තැතිගැන්ම, භීතිය ඇති වෙන්නට තියෙන ඉඩ කඩ හුඟක් අඩුයි. ඒ කුමක් නිසාද? ය මෙත්තාව මූලික කොටගෙන පවතින නිසා. අපි මීට ඉහතදී ධර්මදේශනාවලදී පවා පින්නතුන්ට සිහිපත් කරලා තියෙනවා. දැන් මව තුල දරුවා කෙරෙහි ඇතිවන සෙනෙහස, ඒ සෙනෙහස සැබෑවට මෛත්‍රී පූර්වක වූවක්ද, තෘෂ්ණා මූලික වූවක්ද කියලා විටින් විට විමසා බැලිය යුතුයි. එහෙම විමසා බලන්නේ කොහොමද? දරුවාගේ යහපත අපේක්ෂා කරනවා මව විසින්. ඇත්තට මේ යහපත සිදු නොවුනොත් මව තුල දුක වේදනාව සංతాපය හට ගන්නවා නම් එතන තිබිලා තියෙන්නේ මෛත්‍රියක් නෙමෙයි. එතන තිබිලා තියෙන්නේ තෘෂ්ණා මූලික හැඟීමක්. ඒ වගේම මව දරුවාට බොහොම ආදරයෙන් සෙනෙහසින් සංග්‍රහ කරනවා. දරුවාගෙන් කෙරෙන්න ඕන යුතුයකම් ආදී යම් අවස්ථාවක ඉටුුනේ නැතිනම් අර මෑණියන්ට අර පියාණන්ට දරුවා කෙරෙහි වෛරයක් හට ගන්නවා නම් ගැටීමක් ඇති වෙනවා නම් දරුවා ගැන නොසලකා හරිනවා නම් එහෙනම් එතන තිබිලා තියෙන්නේ මෛත්‍රිය පූර්වක ස්නේහයක් නෙමේ, එතන තියෙන්නේ ගනුදෙනුවක් විතරයි. මේ ගොල්ලෝ අපිට මෙහෙම උදව් කරයි, අනාගතේ කණ්ඩ බොණ්ඩ දෙයි, අනාගතේ සැලකිලි දක්වයි, අපිව බලාගනි, අපිව පෝෂණය කරයි, අපි ඒගොල්ලන්ට ආදරෙන් සලකනවා නම් අපටත් මෙහෙම වෙන්න ඕන කියලා එහෙම යම්කිසි ආපහු ලැබෙන ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙනවා. එතකොට අර කරුණා මෛත්‍රිය කියන පදනමෙන් පහලට වැටිලා ඒ ආදරයේ සෙනෙහස හුදු ගනුදෙනුවක් මට්ටමටපත් වෙනවා. හුඟක් වෙලාවට අමුසැමියන් අතරත් මේ අරුමුදේ මතුවෙනවා. මුලදී හැබෑවට අනිත් කෙනා සතුටින් සුවෙන් පවත්වන්නට සෙනෙහසින් කටයුතු කරනවා. කාලයක් යනකොට අපේක්ෂා කරන්න පටන් ගන්නවා. මම මෙච්චර කැපකිරීම කරනවා නම්, මම මෙච්චර ආදරෙන් සලකනවා නම් මටත් මෙහෙම සලකන්නට ඕන. ඉතින් එහෙම හිතන එක පොදු මනුස්ස ගතිය. නමුත් ඒක අපේක්ෂාවෙන් කටයුතු කරන්නට ගියන් පස්සේ අනේකා සුවපත් කිරීම, අනේකා සතුටින් තැබීම කියන කාරණය යටපත් වෙලා ඒක දෙවනි තැනට වැටිලා තමන්ගේ අවශ්‍යතාවය ඉටු කරගන්න මම කැමති විදිහට බිරිඳ ඉන්නට ඕන, මම කැමති විදිහට සැමියා ඉන්නට ඕන, මං කැමති විදිහට අඳින්න ඕන, මං කැමති විදිහට කතා කරන්න ඕන, හැසිරෙන්න ඕන, මගේ ගැනම උනන්දු වෙන්න ඕන, වෙන මිනිස්සෙක් දිහා නොබලන්නට ඕන, වෙන කෙනෙක් එක්ක කතා නොකරන්නට ඕන, මේ මට්ටමට ප්‍රශ්න ගොන්නක් ඇති කරගන්නවා, අරුබුදයක් බවට පත් කරගන්නවා ඒ ආදරයේ සෙනෙහස. ඇයි ඒ අර මෛත්‍රී පූර්වකව අනිත් කෙනා සතුටින් සුවෙන් පවත්වනවා වෙනුවට තමන් අපේක්ෂා කරන විදිහට අනිත් කෙනා හසුරුවන්නට යම්කිසි බලපෑම් කරන තත්වයකටපත් වෙනවා. ඇයි එහෙම වෙන්නේ? මම මෙච්චර කැපකිරීම කරනවා නම් මා ගැනත් සැලකිලිමත් වෙන්නට ඕන, අන් අය ගැන සැලකිලිමත් නොවෙන්නට ඕන කියන යම්කිසි රාමුවක් ඇතුලේ කොටු කරගන්නට වෑයම් කරනවා. එහෙම කොටු කරගත්තු තැන ඉඳලම ගැටුමක් නිර්මාණය වෙනවා විනා එතනින් එහාට තවදුරටත් අර පිරිසිදු ආදරය, සෙනෙහස, ප්‍රේමය පවත්වන්නට පුළුවන්කමක් නැහැ. එතකොට තමයි අර කියන ශෝකය, භීතිය, වෛරය, පීඩාව මේ සියල්ලක් ගොඩනැගෙන්නේ ආදරය වෙනුවට ගනුදෙනුවක් කරන්නට පටන් ගත්තහම. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන් තේරුම් ගන්නට ඕන සමාජයේ යහ පැවැත්මට, සමාජ සුභ සාධනයට, සමාජයක් හැටියට ජන කොට්ටාසයක් අන්‍යෝන්‍ය උපකාරයෙන් යුක්තව දීර්ඝ කාලයක් හොඳින් පවතින්නට නම් ආදරය අවශ්‍යයි, සෙනෙහස අවශ්‍යයි, ප්‍රේමය අවශ්‍යයි. නමුත් එය කාමකත්වයෙන් බැඳුණු, තෘෂ්ණාවෙන් මුසපත් වුණු, ඉන්ද්‍රිය පිනවීමේ පටු ආකල්පයන්ගෙන් යටපත් වුණු ලාමක අවස්ථාවාදී බවක් නොවිය යුතුයි. ඒ මානුෂීය ගුණධර්මයක් හැටියට මෛත්‍රී පූර්වකව අවදි කරගන්නට පුළුවන් නම් තමයි එය මනුස්ස සමාජයේ යහපැවැත්මට උපකාර වෙන්නේ. අපි මුලිනුත් සඳහන් කළ අමුසැමියන් අතර ඔය දෙකම තියෙන්නට ඕන. සරාගීව බැඳෙන බන්ධනයකුත් එතන තියෙනවා. ඒ වගේම මෛත්‍රී පූර්වකව බැඳෙන බන්ධනයකුත් එතන තියෙනවා. එතකොට දරුවන් සමග මෛත්‍රී පූර්වක බැඳීමක් තුලින් ආදරය මතු කරගන්නට පුළුවන් වුණොත්, ඒ නඩත්තු කරගන්නට පුළුවන් වුණොත් මව්පිය දූ දරු සෙනෙහස බොහෝ කාලයක් අර්ථ සම්පන්නව පවත්වන්නට පුළුවන්. සහෝදර සහෝදරියන් අතර අර සරාගී බවට යන්නේ නැතිව, කාමකත්වයට ඉන්ද්‍රිය පිනවීම කියන තැනට යන්නේ නැතිව මෛත්‍රී පූර්වකව සෙනෙහස පවත්වා ගන්නට පුළුවන් නම් එය තමන්ටත් ලෝකයටත් වැඩදායක විදිහට බොහෝ කාලයක් පවත්වාගෙන යන්නට පුළුවන්. ඒ වගේම අසල්වැසියන් අතර, මිත්‍රයන් අතර සතාසි උපාවා පිළිබඳව උනත් ආදරයේ සෙනෙහස පැවැත්වීම වරදක් නෙමෙයි. කරුණා මෛත්‍රිය මුල් කොටගෙන මානුෂීය ආකල්පයක් පදනම් කොටගෙන. නමුත් ඒ සතාසි උපාවා පිළිබඳව උනත් තෘෂ්ණා මූලික අදහසකින් නම් එය පවත්වන්නේ, එය වෙනත් වෙනත් පැතිවලට පරිවර්තනය වෙනවා. සතෙකුට කන්න ටිකක් දීලා ඒ සතා සුවපත් කරනවට වඩා ඒ සතා කන හැටි බලාගෙනලා තමන් තෘප්තිමත් වෙනවා. එතකොට මාළුවන්ට කෑම ටිකක් දාලා උන් පොරකකා කන හැටි බලාගෙනලා තමන් සතුටු වෙනවා. එතකොට ඇත්තට මෙතන තියෙන්නේ ඒ සතා සිව්පාවා ට ආහාර ටිකක් දීලා සුවපත් කරලා අනිත් කෙනා සතුටින් සුවෙන් පවත්වලා තෘප්තිමත් වෙන ගතියක්ද, එහෙම නැත්නම් අනේකා කන විදිහ බලාගෙනලා අනිත් සත්තු හොරකන හැටි බලාගෙනලා, එහෙම නැත්නම් අනිත් සතාගෙන් Tamanට ඇති වෙන ඇඟැලුම්කම ගැන හිතලා ඊ ඇඟැලුම්කම අපේක්ෂාවෙන් කරන සංග්‍රහයක්ද මේ? මේවා පරිස්සමින් අපි තේරුම් ගත්තොත් අපිට සත්තු සිව්පාව පිළිබඳ උනත් කරුණා මෛත්‍රිය පෙරදරිව එක්තරා සෙනෙහසකින් ප්‍රේමයකින් ආදරයකින් කටයුතු කරන්නට පුළුවන්. එය සරාගී බවකට තෘෂ්ණා මූලික බවකට පරිවර්තනය නොයි. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි ප්‍රඥා මූලිකව පවත්වන ආදරය. ඒ කියන්නේ පිනතුනේ මේ ලෝකයේහි යම් යම් දේවල් නිවැරදිව සිද්ධ වෙන්නට නම් තිබිය යුතු සාධක තියෙනවා. එතකොට ඒ සාධක හඳුනා ගත්තහම ප්‍රඥාවන්තයා හැම විටම ඒ හේතුඵල ධර්මතාවයේ තේරුම් අරගෙන හේතුඵල ධර්මතාවයේ වටහාගෙන ඒ තැනැත්තා උත්සාහ කරනවා ඒ සාධක සම්පාදනය කරන්නට. එතකොට ඥානවන්තෙක් හඳුනා ගන්නවා මේ ලෝකයේ ප්‍රතජන සත්වයින් ආදරය සෙනෙහස හැම විටම අපේක්ෂා කරනවා. ආදරේ සෙනෙහස බලාපොරොත්තු වෙනවා. සතුටින් සුවෙන් ජීවත් වෙන්නට කැමති වෙනවා. එතකොට ඒ සත්වයාගේ පෝෂණයට සංවර්ධනයට ಗುಣධමින් වැඩෙන්නට ඒ තනත්තා සතුටින් සුවෙන් පැවැත්වීම අවශ්‍යයි. සතුටින් සුවෙන් පැවැත්වෙන්නේ නැතිනම් ඒ තනත්තාගෙන් ಗುಣධමක් අපේක්ෂා කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ තනත්තාගෙන් සත්පුරුෂකම් අපේක්ෂා කරන්නට බෑ. ඒ තනත්තාගෙන් මනුෂ්‍යකම් අපේක්ෂා කරන්නට බෑ. ඒතනත්තා තුළ මනුෂ්‍යකම් වැඩෙන්න නම්, සත්පුරුෂකම් වැඩෙන්න නම්, ගුණාත්මක බව වැඩෙන්න නම්, ප්‍රඥාව වැඩෙන්න නම් ඒතනත්තා කායිකවත් මානසිකවත් සතුටින් සුවෙන් ජීවත් වෙන්නට ඕන. ඒ අවශ්‍යතාවය. අන්නේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා දරුවාගේ පටන් මියදෙන මහල්ලා දක්වා හැමෝටම ආදරය සෙනෙහස අවශ්‍යයි කියන කාරණේ නුවණින් තේරුම් අරගෙන ඒ පුද්ගලයාගේ අවශ්‍යතා හඳුනාගෙන ඒ පුද්ගලයා කෙරෙහි සෙනෙහසින් ආදරයෙන් මෛත්‍රියෙන් ක්‍රියා කරන්නට පුළුවන් නම් එතන තියෙන්නේ ප්‍රඥා මූලික ආදරය. ඒ කියන්නේ එතන තමන් අමුතුවෙන් ඉන්ද්‍රිය පිනවන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. තමන් අමුතුවෙන් තමන්ගේ වැඩක් කරගන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම මෙහෙම සලකුවාම මේගොල්ලෝ මටත් සලකන්නට ඕන, මටත් ගරු කරන්නට ඕන, මං කෙරෙහි මෙසේ මෙසේ පවතින්නට ඕන, එහෙම එකක් අපේක්ෂා කරන්නේ නැහැ. එතන තියෙන්නේ එක්තරා නිරපේක්ෂක ආදරයක්. අර මුලින්ම ප්‍රාථමික අවස්ථාවේ සරාගී භවින් ඇතිවෙන ආදරය තුළ යම්කිසි තමන් තෘප්තිමත් වීමේ, තමනුත් ඉන්ද්‍රිය පිනවීමේ බන්ධනයක් එතන තියෙනවා. අර මෛත්‍රී පූර්වකව ආදරයේ සෙනෙහස පවත්වනකොට ලෝකයේ සතුටින් පවත්වලා තමනුත් ඒ මත තෘප්තිමත් වීමේ යම්කිසි අන්‍යෝන්‍ය සම්බන්ධයක් එතන පවතිනවා. මේ ප්‍රඥා මූලිකව යම්කිසි කෙනෙක් ආදරයේ සෙනෙහස පවත්වනකොට එතන කිසිම බැඳීමක් හෝ බලාපොරොත්තුවක් හෝ අපේක්ෂාවක් ඇත්තේ නැහැ. එහෙනම් කුමකටද එතනත්තා ලෝකයට ආදරය කරන්නේ? ලෝකයට ආදරය අවශ්‍ය නිසා. දරුවෙකුට අවශ්‍ය තැන ආදරය නොලැබුණොත් ඒ දරුවා තුල නිවැරදිව පෞරුෂය වැඩෙන්නේ නැති බව ප්‍රඥාවෙන් දකිනවා. එතකොට ඒ තැනැත්තාගේ මනස මොලොක් මනසක් කරන්නට නම්, ඒ දරුවාගේ මනස ගුණාත්මක තත්වයට සංවර්ධනය කරන්නට නම්, ඒ දරුවා ආධ්‍යාත්මික වශයෙන් පෝෂණය කරන්නට නම්, ඒ දරුවා කායික මානසික තෘප්තිමත්ව පැවැත්විය යුතුයි. ඒ සඳහා ආදරයෙන් සෙනෙහසින් කටයුතු කළ යුතුයි කියන බව ඥානවන්ත පුද්ගලයා නුවණින් හඳුනා ගන්නවා. එතකොට මේ දරුව ලොකු මහත් වෙලා මටත් ගරු කරයි, ඒගොල්ලෝ මම තමයි උදව් කළේ කියලා කියයි, ඒගොල්ලෝ මගේ දරුව නිසා අනිත් අයට වඩා හොඳට හැදෙන්නට ඕන, එහෙම කාරණයක් නිසා නෙමෙයි. දරුවන් හැටියට කොයි දරුවටත් ඒ කුඩා කාලේ ආදරය සෙනෙහස අවශ්‍යයි. ඒ ටික ලැබුණොත් තමයි ඒ මොලොක් ගතිය, ගුණ සම්පන්න ගතිය ඒ දරුවා තුළ පෝෂණය වෙන්නේ කියලා දකිනවා. පින්නතුනි, මව් කුසේ සිටියදීම දරුවෙක් මව්පියන්ගෙන් වැඩිහිටියන්ගෙන් බොහෝ දේ ග්‍රහණය කරගන්නවා. ඒතර දරුවා මව් කුසේ ඉන්න කාලේ අම්මා තාත්තා ඔවුනොවුන් සමග ගැටෙනවා නම්, ඒ වගේම කුසේ ඉන්න දරුවා පිළිබඳව සෙනෙහසක් ආදරයක් නැතිනම් හලුපරලු බව නම් මතුවෙන්නේ ඒ දරුවාටත් ඒබඳු හැඟීම් ආරෝපණය වෙනවා. ඒ දරුවාගේ මනසත් ඒවට ඇබ්බැහි වෙනවා. ඒ අනුව දරුවා බොහොම රළු චරිතයක් බවට පරිවර්තනය වෙන්නට ඒ මව්පියන්ගේ දඩබ්බර ගති හේතු වෙනවා. මේ කාරණය ප්‍රඥාවෙන් නුවණින් තේරුම් ගත්තහම ඒ වැඩිහිටියෝ ඒ මව්පියෝ දරුවාගේ මනස ගුණාත්මක මානුෂීය ධර්මවලින් පුහුණු කරන්නට නම් අපේ චිත්තසංතානයේ ඒ කරුණා මෛත්‍රිය අවදි කරගන්නට ඕනේ, සෙනෙහස අවදි කරගන්නට ඕනේ, ආදරය අවදි කරගන්නට ඕනේ. ඒක අවශ්‍යතාවයක් කියන බව දකිනවා. එතකොට දරුවා පිළිබඳවත් සෙනෙහසින් කටයුතු කරනවා. ඒ වගේම දරුවා ලැබෙන්නට ඉන්න බිරිඳ පිළිබඳව, ඒ මව පිළිබඳව බොහොම ගෞරවයෙන් සෙනෙහසින් ආදරයෙන් කටයුතු කරනවා. ඇයිද? අම්මා දරුවා කුසේ ඉන්න කාලේ අම්මා සතුටින් හිටියේ නැත්නම්, අම්මා කායික මානසිකව සුවෙන් හිටියේ නැත්නම්, අම්මා ඉන්නේ මානසික වශයෙන් ධම්නසින් නම්, ඒ ධම්නස දරුවාගේ මානසික ධම්නස සඳහා හේතු වෙනවා. ඒ දරුවාගේ මානසික ඌන භාවයක් සඳහා එය හේතු වෙනවා. ඒ වළක්වලා පිරිපුන් මනුෂ්‍ය දරුවෙක් නිර්මාණය කරන්නට නම් බිරිඳ කෙරෙහි සෙනෙහස පැවැත්විය යුතුයි, දරුවා කෙරෙහි සෙනෙහස පැවැත්විය යුතුයි. එය හරියට හඳුනා ගත්තහම එතන පවත්වන ආදරයේ සෙනෙහස ප්‍රඥා මූලිකයි. ඊළඟට තරුණ වයසට පත් වෙනකොට ඒ තරුණයාට අවශ්‍ය තරම් ආදරයේ සෙනෙහස නොලැබුණොත් ඒ දරුවා, ඒ තරුණයා දුරාචාරයට යොමු වෙනවා, වැරදි අබ්බැහිවලට යොමු වෙනවා. ඒ වගේම කල්යාණ මිත්‍රයන් වෙනුවට පාප මිත්‍රයන්ගේ ඇසුරට වැටෙනවා. එතකොට ඒ දරුවාගේ මුළු ජීවිත කාලෙම විනාශ වෙනවා. ඒ බව හඳුනා ගත්තහම මව්පියන් ඒ දරුවට වඩා සමීප වෙනවා, වඩා සෙනෙහසින් ආදරයෙන් සලකනවා. ඒ ඉන්ද්‍රිය පිනවීමේ අවශ්‍යතාවයක් සඳහා නෙමෙයි, ඒ වගේම ඒ දරුවගෙන් අමුතු ගනුදෙනුවක් ආපහු බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. මේ දරුවට මේ තරුණ වයසේදී අවශ්‍ය තරම් පවුලෙන්, අම්මා තාත්තගෙන්, වැඩිහිටියන්ගෙන්, සහෝදර සහෝදරියන්ගෙන් ඒ සෙනෙහස නොලැබුණොත් ඒ දරුවා නිවසින් බැහැරට තල්ලු වෙනවා. එතකොට පාප මිත්‍රයන්ට ගොදුරු වෙනවා, සමාජයේහි අනතුරට ලක් වෙනවා. ඒ අනර්ථය වළක්වන්නට නම් මේ දරුවට ආදරයේ සෙනෙහස අවශ්‍යයි කියන අවශ්‍යතාවය හඳුනාගෙන ආදරයෙන් සෙනෙහසින් කටයුතු කරන. එතන තියෙන්නේ ප්‍රඥා මූලික ආදරය. ඒ වගේම වැඩිහිටි වයසට පත් වෙනකොට, මැදිවියට පත් වෙනකොට, එහෙම නැත්නම් විවාහ ජීවිතයට පත් වුනහම ඒ විවාහ සංස්ථාව තුලත් මේ ප්‍රඥා මූලික ආදරය පවත්වන්නට පුළුවන්. ඒ කොහොමද? බිරිඳක් හැටියට, සැමියෙක් හැටියට ඕනෝන් ප්‍රතිඥා දීලා අන්‍යෝන්‍යව විවාහ ජීවිතයකට පත් වුනහම එතන ඕනෝන්ගේ රැකවරණය වගේම ඕනෝන්ගේ සතුට සුවය පවත්වා ගන්නට ඕනෝන්ට කැප වෙන්නට සිද්ධ වෙනවා. ඒ කැපකිරීම නොතිබුණොත් ඒ බිරිඳ වෙනත් සැමියෙක් වෙත, වෙනත් පුරුෂයෙක් වෙත ආකර්ෂණය වෙන්නට පුළුවන්. ඒ පුරුෂයා වෙනත් භාර්යාවක් වෙත ආකර්ෂණය වෙන්නට පුළුවන්. එතකොට එහෙම වුණොත් එතන පවුල් සංස්ථාව දෙදරනවා. එතකොට දරුවන් අනාථ වෙනවා. සමාජයට මහා අනර්ථයක් එතන සිද්ධ වෙනවා. මේ සියල්ල වළක්වන්නට නම් ප්‍රඥා මූලිකව ඕනෝන් අතර ආදරයේ සෙනෙහස පවත්වා ගත යුතුයි. ඒ පමණක් නෙමෙයි, ඒ මව්පියන් සතුටින් සුවෙන් ඉන්නකොට තමයි යහපත් දරු ප්‍රජාවක් නිර්මාණය වෙන්නේ. ඒ විතරකුත් නෙමෙයි, බිරිඳ සහ සැමියා කියලා කියන්නේ තමන්ගේ ජීවිතයේ සමීපවම ජීවත් වෙන දෙදෙනා. එතකොට ඕනෝන් අතර කල්යාණ මිත්‍රත්වයෙන් කටයුතු කරනවා නම් හැම විටම තමන් සතුටින් ඉන්නවා වගේම අනිත් කෙනත් සතුටින් සුවෙන් පවත්වන්නට කැප වෙන්නට ඕනේ. ඒ කැපවීම මත තමයි කරුණා මෛත්‍රිය වැඩෙන්නේ, මනුස්ස ගුණ වැඩෙන්නේ, සත්පුරුෂකම් වැඩෙන්නේ, ප්‍රඥාව වැඩෙන්නේ, ගුණධම් වැඩෙන්නේ. මේ සියල්ල වැඩෙන්නේ එතනයි. ඒ නිසා සසර ගමනේ නිවන් දකින භවයේ දක්වාම කල්යාණ මිත්‍රයින් හැටියට කටයුතු කරන්නට නම් ඕනෝන්ට අවශ්‍ය ආදරයේ සෙනෙහස, ඕනෝන්ට අවශ්‍ය සැලකිලිමත් භාවය ඕනෝන්ගෙන් ලැබෙන්නට ඕන කියන කාරණය නුවණින් තේරුම් අරගෙන ආදරයේ සෙනෙහස පවත්වන්නට පුළුවන් නම් එතන තියෙන්නේ ප්‍රඥා මූලික ආදරය. ඊළඟට වයෝවෘද්ධ භාවයට පත් වෙනකොට ඒ වෘද්ධයා හැම විටම අනිත් අයගේ අවධානය දිනා ගන්නට උත්සාහ කරනවා. දැන් සමහර වෙලාවට රෝගී වෙලා එක්තැන් වුණාට පස්සේ නිතරම අනිත් අයට අඬ ගහනවා, කතා කරනවා, කෑ ගහනවා, සද්ද කරනවා. ඒ මොකටද? අනිත් අයගේ අවධානය දිනා ගන්න, අනිත් අයගේ ආදරය දිනා ගන්න, අනිත් අයගේ සෙනෙහස දිනා ගන්න, තමන් ගැන අනිත් අය උනන්දු වෙනවා දකින්න අපේක්ෂා කරනවා. ඒතර මේ අවශ්‍යතාවය තේරුම් ගන්නට ඕනේ. ඒක ඔවුන්ගේ වරදක් හැටියට මොන කරදරයක්ද අපේ වැඩක් තියෙනවනේ. අපේ වැඩක් කරගන්න එපාය. මෙයා ගැනම බලබලා ඉන්න පුළුවන්ද කියලා එහෙම ගැටෙන්නේ නැතිව, හැපෙන්නේ නැතිව ඒ වෘද්ධ මවට හෝ පියාට, ආච්චිමට හෝ සීයට ඒ තනත්තාගේ මානසික අවශ්‍යතාවය. කුමක්ද මානසික අවශ්‍යතාවය? කායිකව මානසිකව සතුටින් ඉන්න කැමති, අනිත් අය තමන් පිළිබඳව උනන්දු වෙනවාට කැමති, අනිත් අයගේ ආදරය සෙනෙහස තමන් වෙත ලැබෙනවාට කැමති. අර කුඩා දරුවා වගේම තමයි වයෝවෘද්ධ වෙනකොට යලිත් අනිත් අයගේ අවධානය දිනා ගන්නට උත්සාහ කරනවා. දැන් පුංචි දරුවා අම්මා තාත්තගේ අවධානය තමන් වෙත යොමු වෙන්නේ නැතිනම් ඒ හැම විටම අම්මා තාත්තගේ අවධානය දිනා ගන්න මොනවා හරි කරන්න උත්සාහ කරනවා. එක්කෝ ඒ අම්මා තාත්තා අකමැති දෙයක් වුණත් කරනවා ඒ අයගේ අවධානය දිනා ගන්න. ඒ වගේ තමයි වෘද්ධ වෙනකොට අර අනිත් අයගේ දරුවන්ගේ මොනගුරු මිනිබිරියන්ගේ තමන් අවට ඉන්න අයගේ අවධානය දිනා ගන්න සද්ද කරනවා, කෑ ගහනවා, කෙඳිරි ගානවා, ලෙඩ බව පෙන්නනවා, ඇවිද ගන්න බෑ කියනවා, කන්න බෑ කියනවා, ඒ වගේම මල මුත්‍ර පිට කරන්න ඕන කියනවා. මේ නොඑක් ಜಾති කිය කියා අනිත් අයගේ අවධානය දිනා ගන්නට උත්සාහ කරනවා. ඒතර මේ මනුෂ්‍ය අවශ්‍යතාවය, මේ ප්‍රතඥන මනසේ ස්වභාවය මෙය හරියට හඳුනා ගත්තහම ඒ වෘද්ධ පුද්ගලයා පිළිබඳව ආදරයෙන්, සෙනෙහසින්, ප්‍රේමයෙන් කටයුතු කරන්නට කෙනෙක් පෙළඹෙන්නට පුළුවන්. එය උත්තරීතර වූ ප්‍රඥාවෙන් මතුවෙන උසස් වූ ප්‍රේමයක් කියලා හඳුන්වන්නට පුළුවන්. එතකොට මේවා සමාජයේ විසින් විවිධ විදිහට අර්ථකථනය කරන්නට පුළුවන්. අර වයෝ වෘද්ධ වෙලත් අනිත් අයගේ ආදරේ බලාපොරොත්තු වුණා. දැන් මොන ආදරයක්ද? දැන් මොන ප්‍රේමයක්ද? දැන් මේ වලපයයි ගොඩපයයි ඉන්න කාලේ, දැන් මේ මැරෙන්න වැටලා ඉන්න කාලේ මොන ආදරයක්ද? තවත් මේ බැඳෙන්න නෙමෙයි, දේවල් අතහරින්නයි ඕන කරන්නේ කියලා එහෙම කිව්වට හරියන්නේ නැහැ. ප්‍රතඥන මනසේ ස්වභාවය. ඒතර ඒ ස්වභාවය අපි නොසලකා හැරියොත්, අපි මොන ධම් කාරණා එතෙන්දි මතු කළා වුණත් ඒ පුද්ගලයා ඉන්න වාතාවරණය අපට තේරුම් ගන්නට බැරි වුණොත්, ඒ තනත්තාට අවශ්‍ය ආදරය සෙනෙහස නැති වුණොත්, ගැටීමෙන්, හැපීමෙන්, වික්ෂිප්ත බවින්, පසුතැවීමෙන්, ඒ වගේම දුර්වල වූ මනසකින් යුක්තව ඒ තනත්තා මිය ගියොත් ඊළඟ ආත්ම භාවය දුගතියක උපදින්නට තියෙන ඉඩකඩ බොහෝ කොට වැඩි. එතකොට ඒකෙන් අදහස් කරන්නේ අනිත් කෙනා නලවලා සුවපත් කරලා අනවශ්‍ය බන්ධනයක් වර්ධනය කරගත යුතුයි කියන එක නෙමෙයි. එහෙම බන්ධනයක් ඇති කරගන්නට නෙමෙයි. හැබැයි අනිත් කෙනා සතුටින් සුවෙන් පවත්වන්නට අවශ්‍ය තරම් අපි ඒ තනත්තා ගැන සැලකිලිමත් වෙන බව ඇඟවීම, දැනවීම ලෝකයේ සුවෙන් පවත්වන්නට අවශ්‍යයි. ඒ නිසා යම්කිසි කෙනෙකුට ප්‍රේමය, ආදරය, සෙනෙහස ඕනනම් ප්‍රඥාවෙන් පවත්වන්නටත් පුළුවන්, ඕනනම් මෙත්තාවෙන් පවත්වන්නටත් පුළුවන්. බොහෝ කොට සමාජයේ ආදරය, සෙනෙහස, ප්‍රේමය පවතින්නේ ප්‍රඥාවෙන්වත් මෙත්තාවෙන්වත් නෙවෙයි පින්නතුනේ, සරාගී භවෙන්, තෘෂ්ණා මූලිකවයි. එතකොට ඒ තෘෂ්ණා මූලික සෙනෙහස, තෘෂ්ණා මූලික ප්‍රේමය ලෝකේ බහුල නිසා ආදරය, සෙනෙහස, ප්‍රේමය කියන වචන ඇහෙනකොටම ගාක් දෙනෙකුගේ සිතට මතුවෙන්නෙම ඒ සරාගී බොහෝම ප්‍රාථමික මනෝභාවයක් තමයි ආදරය කියන වචනයත් එක්කලා හුඟක් දෙනාගේ සිතට එන්නේ. නමුත් අපි තේරුම් ගන්නට ඕන ධර්මානුකූලව ඊට එහා ගිය ගැඹුරක් ආදරය සෙනෙහස තුළ තියෙනවා. ඒ සෑම ප්‍රතඥන ජීවිතයකටම අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. ඒ පැවැත්වීම වරදක් නෙමේ, වරද වෙන්නේ ආත්මාර්ථකාමී පටුආකල්ප මත ආත්ම තෘෂ්ණාවෙන් තමන් යටපත් වෙලා ඉන්ද්‍රිය පිනවීමට කාමකත්වයට වහල් වෙලා එසේ තමන්ගේ අවශ්‍යතා ඉටු කරගන්නවා කියන පටු ආකල්පයක් තුල අනිත් අය පාවිච්චි කරනවා නම් එතන තියෙන්නේ ආදරයක් හෝ සෙනෙහසක් නොවේ. ඒ නිසා යම් ප්‍රමාණයකට ඔවුනොන් පිළිබඳව අපේක්ෂාවක් ඇතිව ඔවුනොන්ගේ ප්‍රියශීලී බව දිනා ගනිමින් අනිකාත් කායිකව මානසික සතුටින් පවත්වමින් තෘෂ්ණා මූලිකව ඇතිවෙන ආදරය සෙනෙහසක් ලෝකේහි පවතිනවා. එයත් එක්තරා ප්‍රමාණයකට ලෝකේ පැවැත්මට උපකාර වෙනවා. එය ඊටාම පටු තත්වයකට පත් වෙන්නට නොදී එය උසස් මානසික ස්වභාවයන් සමග මුසු කරගෙන ගුණාත්මක තත්වෙන් පවත්වා ගන්නටයි උත්සාහ කළ යුත්තේ, වෑයම් කළ යුත්තේ. එසේ නොහැකි වුණොත්, එය හුදෙක් තෘෂ්ණාවට, රාගයට පමණක් සීමා වුණොත් එබඳු ප්‍රේමය, එබඳු ඇලීම ශෝකය ඇති කරනවා, දුක ඇති කරනවා, බය තැතිගැන්ම ඇති කරනවා කියන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා මේ කාරණා හරියට නුවණින් තේරුම් ගත්තහම ඒ තනත්තාට අවස්ථාවෝචිතව ඒ පුද්ගලයාගේ මානසික තත්ත්වය හඳුනාගෙන තමන්ගේත් අනුන්ගේත් යහපත පිණිස තමන් සතුටින් සුවෙන් ඉන්නට අන් අයගේ ආදරය සෙනෙහස අපේක්ෂා කරනවා වගේම අන් අයටත් සුවෙන් ජීවත් වෙන්නට ආදරය සෙනෙහස අවශ්‍යයි කියන බව වටහාගෙන තමන්ගේත් අනුන්ගේත් යහපත පිණිස මෛත්‍රී පූර්වකව සහ ප්‍රඥා පූර්වකව ආදරය සෙනෙහස පවත්වන්න පුළුවන්. මහබෝසතාණන් වහන්සේලා සසර ගමනේදී බොහෝ පිරිසක් ඒ විදිහට ආදරයෙන් සෙනෙහසින් සංග්‍රහ කරමින් ප්‍රේමයෙන් ඇසුරු කරමින් පවත්වා ගන්නවා, නඩත්තු කර ගන්නවා. කුමක් සඳහාද? ඒ සියලු දෙනා තුළ මනුෂ්‍ය ධර්ම අවදි කරලා, ඒ වගේ මේ සියලු දෙනා තුළ ආධ්‍යාත්මික ගුණ දියුණු කරලා සංවර්ධනය කරන්න, පෝෂණය කරන්න ඒ ආදරයෙන් සෙනෙහසින් රැක බලාගෙන පවත්වාගෙන යාම අවශ්‍ය බව නුවණින් තේරුම් අරගෙන. ඒ නිසා මේ බඳු අපිට එකවරම පෙනෙන පැත්තට වඩා බොහෝ ගැඹුරු දේ අපට ධර්මානුකූලව සිතා බැලුවොත් ඒ තුල හඳුනා ගන්නට පුළුවන්. ඒ නිසා කොයි කවුරුන් තුලත් සත්ත්ව ගතියක් හැටියට ඇතිවෙන අර කාමකත්වයේ ඉන්ද්‍රිය පිනවීම කියන ලාමක තත්වයට පමණක් සීමා නොවි මිනිස්සෙක් හැටියට සිහි බුද්ධිය අවදි කරලා මානුෂීය අවශ්‍යතා, සමාජ අවශ්‍යතා, පුද්ගල අවශ්‍යතා තේරුම් අරගෙන කරුණා මෛත්‍රියෙන් සහ ප්‍රඥාවෙන් යුක්තව ආදරය සෙනෙහස පවත්වා ගනිමින් තමන්ගේ මනස සංවර්ධනය කරගෙන අන් අයටත් ගුණ නුවණින් වැඩෙන්නට සහාය වෙන්නට පුළුවන් මේ අවබෝධය ජනිත කරගත්තොත් ඒ සඳහා මේ අසූ දහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටමත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ කැලණිය පෙතියාගොඩ වැවැල්ල පාරේ 339 එක නිවසෙහි පදිංචි නන්දා පීරිස් මහත්මිය විසින්. එතුමියගේ ස්වාමි පුරුෂයාණන් වන TM බර්ටි පීරිස් මහත්මයා අභාවප්‍රාප්තී පස් වසරක් පිරීම නිමිති කොටගෙන පුණ්‍යානුමෝදනා කිරීමත්, දූ දරුවන්ට ආශිර්වාද කිරීම, දෙමව්පියන්ට සහ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම, බුද්ධ ශාසනය සුරකින සක්‍ර දේවේන්ද්‍රයන් ප්‍රමුඛ සියලු දෙවි දේවතාවුන්ට පුණ්‍යානුමෝදනා කිරීම, ඒ වගේම දේශකයන්න් වහන්සේට ආශිර්වාද කිරීම, සසර වසනාතුළු සතර අපායට මිත්‍යා දෘෂ්ටි කුලයකට පත් නොවි කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණය ලැබීම පිණිස මේ කුසල් හේතු වේවා, උතුම් නිවනින් සැනසීම වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරනෝ. හැම දිනාට දහම් අසන්නට අවස්ථාව සලස්වා දීම, ප්‍රඥාව දියුණු වෙන පින්කම, තම තමන් ධර්ම ශ්‍රවණය කිරීම ප්‍රඥාව දියුණු වෙන පින්කම, මේ ਸਰව ප්‍රකාරයෙන් සිද්ධ කරගත් සියලු කුසල්, ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, පින තුන ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින්කමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් චිරාත් කාලයක් එහෙන් ආරක්ෂා කරත්වා. දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. වසර පහකට ඉහතදී මිය පරලෝ යන්නට යදුණු TM බර්ටි පීරිස් මහත්මයා ඇතුළු පරම්පරාගත සියලු ඥාතීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාගෙම භවගමන සුවපත් කර ගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරක ආදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණය ලැබීම පිණිස හේතු වේවා බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවේසන සීපමින වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. හැම දිනාටම තෙරුවන් සරණයි.